එමතුමා කතා කරන්න.
සූති මූලාසනය සිටනගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද අපිව අද සාමාන්‍යයෙන් විපක්ෂය කියන්නේ විකල්ප ආණ්ඩුව. අද විකල්ප ආණ්ඩුවේ හඬ අපිට ඇහුණා, රටම අහලා ඇති. ඒක හොඳයි රටට තීන්දු කරන්න. බලය නැති කාලේ කතා කරන හැටි වෙනකොට බලය ආවම හැසිරෙන හැටිත් හොඳටම පැහැදිලි වෙයි. අද අපිට විවේචනය කරන ආර්ථික ඔස්තාර්ලා නිතරම මේ රටේ ඇතිවෙච්ච ප්‍රශ්න ගැන සමහරලාට දන්නේ නැහැ. එනිසා මේ ඔස්තාර්ලාට විශේෂයෙන්ම දැනගන්නම කියන්න ඕනේ. 2009 යුද්ධය අවසන් වුණාට පසුව 2012 ආර්ථික වර්ධන වේගය 2012 වෙනකොට 8%ට ආසන්නව වැඩි වුණා. නමුත් හර්ෂ ඩිසිල්වා ඇමතුමත් කියපු ආකාරයට 2013 වෙනකොට 3.4%ට අඩු වුණා. එය අවුරුද්දක් දෙකක් වැඩි වුණාට පස්සෙ ආර්ථික වර්ධන වේගය වැටුණා. ඒ වැටිච්ච ආර්ථිකය තමයි අපිට උරුම වුණේ. 1994 අපි මේ රට බාර දෙනකොට අපනයනීය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 33%. 2014 අපි ආපහු ගන්නකොට අපනයනීය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 112%ට අඩු වෙලා තිබුණා. ඒ වගේම 1994 මේ රටේ දේශීය ආදායම දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 22%යි. එය 2014 වෙනකොට දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට දේශීය ආදායම 11%ට අඩු වෙලා තිබුණා. මේක තමයි අපිට උරුම වෙච්ච ආණ්ඩුව 2014 අවසන් වෙනකොට. එනිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ 2011 අයවැයක් ඉදිරිපත් කරලා මෙහි ඒ වෙලාවේදී ජාතිය ගොඩනැගීමේ බද්ද මේ රටේ සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන තොගසා සිල්ලර වෙළඳාමට බද්දක් අය කරන්න පටන් ගත්තා. ජාතිය ගොඩනැගීමේ බද්ද. ඒ වගේම සීනි පාන් පිටි කිරිපිටි වලට වැට් බද්ද අය කරා. ඒ වගේම 2011 ඒ අයගේ අර ගදමිතුරු සමාගම් වලට සුපිරි ධනවතුන්ට සමාගම් බද්ද 35% සිට 28% දක්වා අඩු කරා. ඒ වගේම සමාගම් වැට් බද්ද 20% සිට 11% දක්වා 11% දක්වා අඩු කරා. ඒක තමයි මෙයලගේ ඉතිහාසය. ඒ කාල පරිච්ඡේදය තුළ ඍජු බදු ප්‍රමාණය අඩු කරගෙන ආවා. ලොකු සමාගම් වල බදු අඩු කරා. ඒක තමයි රටේ ජාතික ආදායම අඩු වුණේ. 2013 වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මේ ලොකුවට සමාජවාදය ගැන කතා කරන මේ අය ඒ වෙලාවේදී මේ සන්නම් කළ භාණ්ඩ ලූයි විටෝන්, ගුචි, බොසිනි ආදිවාසයෙන් ඉහළම පන්තිය අඳින ඒ ඇඳුම් ආදිවාසයෙන් ඒ සන්නම් කර භාණ්ඩවල බදු නැති කරා. ඒ වගේම එයාලගේ අර සමහර සුපිරි ගෙවල්වල ඉන්න සුපිරි බල්ලන්ට ගේන බලු කෑම පවා තීරුබදු රහිතව ගේන්න ඉඩ දුන්න අයවැයවල් වලින්. ඒක තමයි යථාර්ථය. ඒක තමයි අපි උරුම කරේ. එනිසා අන්තිමේට 2014 අපි දිසැම්බර් මාසේ ජනවාරි මාසේ 2015 ආණ්ඩුව බාර ගන්නකොට රුපියල් 7,40,00,000ක ණයක් එක්ක ප්‍රශ්න වැලක් එක්ක මේක බාරගත්තේ. 2014 වෙනකොට අපනයන වැටිලා තිබුණා. ඒ වගේම මේ රටේ සුදුවලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න විශාල විදේශ ණය අරගෙන තිබුණා. 2014 වර්ෂය වෙනකොට ශ්‍රී ලංකාව අපේ 2014 අපි ආණ්ඩුව බාර ගන්නකොට ශ්‍රී ලංකාවේ වාණිජ ණය දලදේශ නිෂ්පාදනය හැටියට 11%යි. නමුත් 2014 වාණිජ ණය දලදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 54%කට වැඩි වෙලා තිබුණා. ඒක අපිට බාර ගන්න සිද්ධ වුණා. ඊ අනුව අපි ගත්තම 2010 සිට 2014 යුද්ධෙත් අවසන් වෙලා මේ රටට අරන් තිබුණු විදේශ ණය ප්‍රමාණය දෙගුණයකින් වැඩි වෙලා තිබුණා. ඒකත් වාණිජ ණය. ඒ විදේශ ණය දෙගුණයක් වුණේ 2010යි 2014යි අතර. රුපියල් බිලියන 21ක තිබුණු විදේශ ණය 2010 2014 වෙනකොට රුපියල් බිලියන ඩොලර් බිලියන රුපියල් නෙමෙයි සමා වෙන්න ඩොලර් බිලියන 21ක් වුණ විදේශ ණය 2014 වෙනකොට ඩොලර් බිලියන 43කට වැඩි වුණා. යුද්ධෙත් අවසන්. මේවා ගත්තේ මොකටද? අන්තිමට කරපු ව්‍යාපෘති මොකද්ද? ඉතින් මේ ටික ගෙවන්න උනේ 2015 අපි බලයට ආවට පසුව. 2015 මේ සියලුම ප්‍රශ්නත් එක්ක බරපතල මූල්‍ය ගැටලුත් එක්ක තමයි මුදල් ඇමතිවරුන්ට අපේ හිටපු මුදල් ඇමතිවරුන්ට මේක බාර ගන්න සිද්ධ වුණේ. ඉතින් රටේ ස්වභාවික විපත් තිබුණා. ගම් වතුර ගැලුණා, නියඟයන් තිබුණා. නමුත් ඊට වඩා මෙහි සමහර මිනිස්සු විසින් නිර්මාණය කරපු විපත්, මේ විපක්ෂයෙන් නිර්මාණය කරපු විපත ඊට වඩා විශාල එකක් වුණා. ඔක්ටෝබර් මාසේ ගිය වසරේ 26 වෙනිදා වෙනකොට මොකද්ද කරේ? බලය බලලෝභිකමට පස්ස දොරෙන් ඇවිල්ලා බල බලය ගන්න උත්සාහ කරා. කමක් නැහැ බලය ගන්න ඕනේ නම් ක්‍රම තියෙනවා. නමුත් ඒකෙන් මොකද්ද උනේ? මොකද්ද උන හානිය? මේ රටට වෙච්ච හානිය පොඩි ගාණක් නෙවෙයි. රුපියල් කෝටි 1400ක වටිනාකමින් ව්‍යාපෘති 43621ක් අතරමඟ නැවතුණා. ඒ වගේම දින 51 තුල ඒ කාලේ ඔක්ටෝබර් මාසයෙන් පසුව භාණ්ඩාගාර සුරකුම්පත්, භාණ්ඩාගාරික බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර යන අංශයෙන් රුපියල් කෝටි 6700කට ආසන්න ප්‍රමාණයක් රටින් පිට වුණා. ඒ වගේම රුපියලේ අගය වැටුණා. ඊළඟට ඇමරිකන් ඩොලර් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් රටින් පිට වුණා. ඒ වගේම විදේශ සංචිතය ගත්තම අපට ඩොලර් බිලියනක වගේ පාඩුවක් මේ රටට සිද්ධ වුණා. ඒ වගේම අහිමි වූ රාජ්‍ය ආදායම ගත්තම විශේෂයෙන්ම මේ රටේ ඉන්න ආර්ථික විශේෂඥයන් මේක ගණනය කරුවම ඉකනොමික් ලොස් ඇන්ඩ් ෆයිනෑන්ෂල් ස්ලිපේජ් එහෙම නැත්නම් අහිමි වූ රාජ්‍ය ආදායම් ප්‍රමාණය ඒ දවස් 52 රුපියල් බිලියන 72යි. මේක තමයි ඒ කෙටි කාලය තුළ රටට ඇතිවෙච්ච හානිය. ඉතින් මේ වගේ ඒක ඒ ද්‍රෝහිකම කොහොමද මනින්නේ? දැන් විපක්ෂයේ ඉන්නකොට මෙහෙම දෙයක් කරනවා නම් ආණ්ඩුවට කොච්චර ද්‍රෝහිකමක් කරයිද? මේ සියලුම දේ ගත්තම මේක කඩා කප්පල් ක්‍රියා කැටියට අපි දකින්නේ. එනිසා මේ ප්‍රශ්නත් එක්ක තමයි ගරු මන්ත්‍රීතුමනි අපි මේක බාරගත්තේ. ඒ වෙලාවේදී ඒක බාරගත්තත් මේ අවුරුදු 4ක් තුළ මේ අභියෝග මැද කකුලෙන් අදිද්දි ඒ කඩා කප්පල් ක්‍රියාවල් කරද්දි
ගරු ඇමතුමා තව විනාඩි 2ක් ඔබතුමාට තියෙනවා.
අපි වැඩ කීපයක් කරා. අපට පෙන්වන්න පුළුවන් ලේඛන වලින් එකක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ 2009 සිට යුද්ධෙන් පසුව 2014 දක්වා රාජ්‍ය අංශයේ එයා බඳවාගත්ත රාජ්‍ය අංශයේ රැකියා දුන්න ප්‍රමාණය ගත්තම ඒ අවුරුදු 5ක් විතර 91,000යි බඳවගෙන තියෙන්නේ. නමුත් 2015 පසුව රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ 2018 වෙනකොට අවුරුදු 3ක් ඇතුළත 1,17,000ක් අපි බඳව ගත්තා. පෞද්ගලික අංශයේ 1,05,000කට වැඩි ප්‍රමාණයක් අලුතෙන් රැකියා උපයන්න පුළුවන් වෙලා තියෙනවා, නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපනයනය ගත්තම 12%කට අඩුවෙච්ච අපනයනය දළදේශීය නිෂ්පාදනයේ 18%කට තල්ලු කරා. රාජ්‍ය ආදායම 11% සිට 14% දක්වා වැඩි කරා. මේ වගේම මේ රටට එන විදේශ ආයෝජන වැඩි කරන්න පුළුවන් වුණා. අපි ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ මේවා කරද්දි padi වැඩි කරා. සමෘද්ධිය 200%කින් වැඩි කරා. නිවාස ලබා දුන්නා. ඉඩම් ඔප්පු ලබා දෙන්න පටන් ගත්තා. මහපොළ ශිෂ්‍යත්වය 2500 සිට 5000 දක්වා වැඩි කරා. ඖෂධ වර්ග 48%ක මිල අඩු කරා. ළංගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය කරා. සුරක්ෂා කියන රක්ෂණ ක්‍රමය දරුවන් 45,00,000කටම ලබා දුන්නා. පෝෂණ මල්ලක් ගැබිණි මව්වරුන්ට ලබා දුන්නා. වසමකට 110,000 ලබා දුන්නා. ග්‍රාමීය මාර්ග හැම මැතිවරණ කොට්ටාසයම කරන්න පටන් ගත්තා. ගම් පෙරළියට කෝටි ගානක මුදල් දුන්නා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආරම්භ කරා. ශුද්‍ර ණය කපා හැරීමට කටයුතු කරා. අද අපි රන්මාවත් වැඩසටහන ආරම්භ කරනවා. ඒ වගේම අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ වගේම අපි මංගල සමරවීර ඇමතුමා විශේෂයෙන්ම මේ අයවැයෙන් ගෙනල්ලා තියෙන යෝජනාවලින් තරුණ පරපුරට විශේෂයක් කරලා තියෙනවා. අලුතෙන් බඳින යුවලකට නිවසක් ගන්න ඒ සිහිනය සැබෑ කිරීමට අපි රාජ්‍ය ණයක් සහන පොලියට ලබා දෙනවා. ඒ වගේම මන්දක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා තියෙන වියත්මක වැඩසටහනේ එතුමන්ලා ඉදිරියේදී බලයට එන්න අවස්ථාව ලැබුණා නම් එයාලා දෙනවලු තරුණ පරම්පරාවට ඒ විශ්වවිද්‍යාල යන අයට විකල්ප ක්‍රම. එතුමා එනකන් ඉන්න ඕනේ නැහැ. අපි ඒක ආරම්භ කරලා ඉවරයි. මංගල සමරවීර මැතිතුමා යෝජනා කරලා තියෙනවා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන 1,02,000 විභාගය කරනකොට 30,000ක් ඇතුළත් වෙනකොට 1,70,000කට විශ්වවිද්‍යාලයට යන්න බැරි අයට අපි 1,11,000ක සහන පොලියක ණයක් දෙනවා. එයාලට වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකට ගිහිල්ලා තමන්ගේ අධ්‍යාපනය කරගෙන යන්න කිසිම කෙනෙක් නොකරපු වැඩක්. ඒ වගේම සමෘද්ධිය දුප්පත් අයට සමෘද්ධි 1,06,000ක් අලුතෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. තරුණ අයට පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම විශේෂ විශ්වවිද්‍යාලවලට අපි ශිෂ්‍යත්ව ලබා දෙන්න තරුණ අයට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මේ ප්‍රශ්න කීපයක් ඇතුළත අපි මේ මූල්‍ය ප්‍රශ්නත් එක්ක අපේ ආර්ථික සැලැස්ම හරියට ක්‍රියාත්මක කරලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි මම අවසන් කරන්න. මූල්‍ය කටයුතු ගත්තම 2010
ගරු ඇමතුමා ඔබතුමාට වෙලා තියෙනවා.
හරි, ස්තුතියි.
වෙලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි මූල්‍ය කටයුතු ගත්තම 2018 අපි දක්ෂ ලෙස මේක මුදල් අමාත්‍යතුමා
ඇමතුමා දිගට කතා කරගෙන යන
ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ වගේම මහ බැංකුව සම්බන්ධ වෙලා භාණ්ඩාගාරයත් එක්ක මුදල් අමාත්‍යංශයත් එක්ක මේ මූල්‍ය අර්බුදයක් තියෙද්දී මේ මූල්‍ය විනය ඇති කරලා මූල්‍ය ස්ථාපනයක් මේ රටේ ඇති කරලා තියෙනවා. මම I would like to say honorable member for the first time in many years we had a primary surplus despite a drop in government revenue. The primary surplus which is the difference between government okay the primary surplus which shows the difference between government revenue and non-interest expenditure. For once this year we've got a primary surplus of the GDP and from 2017 we are showing a primary surplus confirming our fiscal discipline. I would also like to say we have been able to bring down me moolya prashna tibunata moolya vinayak tiyena nisa ape ayavaya hingaya 2017 105.5 me wasara wenakota 2018 ape ayavaya hingaya 105.3 ta apada adu karanda hakiyawak labila tiyena man avasan wasen kiyanna kamathi manthumani we have progressed in fiscal consolidation and fiscal reforms but we have had challenges. Revenue mobilization is still low and revenue policy is hurting some sectors and should be reviewed and amended. There are issues that some sectors face and I think we have to look at that. We should increase direct taxation and reduce indirect taxation, and on the government expenditure side we need to move it towards credible fiscal consolidation over the medium term, and we have to look at rising debt service and look at the social safety net and also state owned enterprise losses. So I would like to say finally that I would like to thank mam me avasthavedi visheshayenma pavatina deshapalana saha aarthika abiyoga meda visheshayenma deshavirodhi patu deshapalana aramunawal ekka බලතන්වන් තණ්හාවත් එක්ක ප්‍රතිවාදීන් කකුලෙන් අදිද්දි ඒ වගේම ඇතැම් රාජ්‍ය නිලධාරීන් අවස්ථාවාදීව හුලං අත වගේ වැනෙන අයත් හැටියට වැඩ
කරලා
මාධ්‍යනොත් අසාධාරණ විදිහට ගාද්දි අපට පුළුවන් වෙලා තියෙන පක්ෂයක් හැටියට
අවසන් කරන්න
මුදල් ඇමතුමාට මේ මූල්‍ය විනය ඇති කරලා මේ රටේ විශාල ශක්තියක් ලබා දීලා ආර්ථික වර්ධනයත් එක්ක ජනතාවට ලොකු ප්‍රතිලාභ ප්‍රමාණයක් මෙයාවැයි ලබා දෙන්න. එතුමාට අපේ ස්තුතිය, එතුමාගේ ලේකම්තුමාටත් නිලධාරීන්ටත් මහා බැංකුවටත් අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි.
බොහොම ස්තුතියි. ගරු අරුන්තික නාන්දු මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමා
විනාඩි 5ක් තියෙනවා.
අද මේ අයවැය අවසාන අවස්ථාවේදී මම හිතන්නේ තමුන්නාන්සේලා සියලු දෙනාම අද මේ රටේ සමස්ත පොදුමහ ජනතාවගේ ඉමහත් බලාපොරොත්තු ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමන්ල විදිහට අපිට වගකීමක් තියෙනවා. මේ රටේ අහිංසක මිනිස්සු අද පත් වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් කල්පනා කරන්න. අද මේ රටේ මිනිස්සු ගරු සභාපතිතුමනි කනවා නෙමෙයි ලෙව කනවා. මේ රටේ මිනිස්සු වේලක් කාලා වේල බඩගෙන ඉන්න තත්ත්වයකට ඉන්නේ. මිනිස්සු ගැන කතා කරන්නේ මිනිස්සු ගැන පොඩයි ඉන්න අහිංසක මිනිස්සු ගැන පුත්තලම ආන මඩුවේ වෙන්න අපේ හලාද රාත්තන්නේ විතර නෙමෙයි මුළු රටේම අපේ රටේ අහිංසක මිනිස්සු දැවැන්ත විදියට දරිද්‍රතාවෙන් ගරු සභාපතිතුමනි දරිද්‍රතාවෙන් පෙළෙන යුගයක්. අද වෙනකොට මේ රටේ මිනිස්සු දැවැන්ත ආර්ථික අමාරුකමින් ජීවත් වෙනවා. අද ගත්තාම ගරු සභාපතිතුමනි මේ රටේ මිනිස්සු බැංකුවලට ණය වෙලා අද ක්‍රිබ් එකේ විතරක් ලක්ෂ ගාණක් මිනිස්සු ඉන්නවා. සමහරක් වෙලාවට බැංකු ණයක් අරගෙන ඒ ණය ගෙවා ගන්න බැරිව තමුන්නාන්සේලා මහ ලොකෝට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා කතා කරනවා. තමුන්නාන්සේලාගේ මුළු අයවැයම තිබ්බේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා. ගිය අයවැයෙත් තිබ්බේ තමුන්නාන්සේලාගේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය. හැබැයි එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා තුලින් අද තමුන්නාන්සේලා ගිහිල්ලා අහලා බලන්න මේ රටේ රාජ්‍ය බැංකු කිසිමයකට තමුන්නාන්සේලාගේ ඔය ව්‍යාපෘතියට සහයෝගය දෙන්න ණයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි තමුන්නාන්සේලාට රාජ්‍ය බැංකු සම්පූර්ණයෙන්ම කඩාවැටලා රාජ්‍ය බැංකු කඩාවැටෙන්නේ කොහොමද? මේ රටේ මහ බැංකුව මහ දවාලේ අග්‍රාමාත්‍යවරයා සහ කණ්ඩායම මංගොල්ල කනකොට ගරු සභාපතිතුමනි රාජ්‍ය බැංකු වලට සහයෝගය දෙන්න මහ බැංකුවට පුළුවන් කමක් නැහැ. අද මහ බැංකුව කඩාවැටලා මහ බැංකුවේ ශක්තිය තමයි රාජ්‍ය බැංකුව අරගන්නේ. ඒ රාජ්‍ය බැංකුව තමයි අවසානයේදී මිනිස්සුන්ට ඒ සහයෝගය දෙන්න ඕන. ඒක නිසා තමුන්නාන්සේලා අද මොන යෝජනා කළම ගෙනාවත් මිනිස්සුන්ට ඔය එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා යටතේ බබිදන්නේ තමුන්නාන්සේලා අද වෙනකොට ඒ ඉතාමත් දුර්වලම ප්‍රතිපත්තියක් බවට පත් වෙලා තියෙනවා ඒක. ඒ වගේම තමයි අපි දැක්කා දිගින් දිගටම තමුන්නාන්සේලා මේ ශැංග්‍රිලා ගනුදෙනුව ගැන කතා කරා. පහුගිය රජයට ගරු සභාපතිතුමනි මේ රටේ සංචාරක කර්මාන්තයේ අවුරුදු 30ක යුද්ධය අවසන් කළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ යුද්ධය අවසන් කරාට පස්සේ සංචාර කර්මාන්තයේ දියුණුව අධිකරන්න මේ රටට ආයෝජකයෝ එන්නේ නැති අවස්ථාවලදී යුද්ධය අවසන් කරාට පස්සේ ආයෝජකයින්ට ඒ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම මේ රට පිළිබඳව ඇල්මක් ඇති වෙලා තිබිච්ච අවස්ථාවේ තමයි ශැංග්‍රිලා ව්‍යාපාරය මේ රටට ගෙනල්ලා එයාත් එක්ක සාකච්ඡා කරලා ඒ වෙලාවේදී ඒ යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කළේ ශැංග්‍රිලායකට ඒ දුන්න සහයෝගයත් එක්ක තමයි දැවැන්ත විදියට මේ රටට ආයෝජන ගලා එන්න පටන් ගත්තේ. අද ගන්න කොළඹ ගරු සභාපතිතුමනි කොළඹ හෝටල් කීයක් කොළඹ හෝටල් ව්‍යාපාර කීයක් චේන් හෝටල්ස් කීයක් අද වෙනකොට ගිවිසුම් මත්සන් කළ කොළඹ ව්‍යාපාර පටන් අරගත්තද ඒකත් එක්කලා ඊට පස්සේ ශැංග්‍රිලා හෝටලයට දුන්න සහයෝගය දැක්ක නිසා තමයි ජාත්‍යන්තර වශයෙන් අද සියලුම මූල්‍ය සංවිධාන ඊළඟට ගත්තාම මේ රටේ සියලුම ව්‍යාපාරිකින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අය ඒකට සාක්ෂි දරනවා. ඒක නිසා ඒ වෙලාවේදී සින්නක්කරව දෙන්න සිද්ධ වුණේ වෙනවත් මොනවත් හේතුවක් නිසා නෙමෙයි. සින්නක්කරව දීමත් එක්කලා තමයි ඒ පණිවිඩ එළියට ගිහිල්ලා විශාල වශයෙන් සංචාරක ව්‍යාපාරයට ඒ ශක්තිය ලැබුණේ. ඒක නිසා අපි හැමදාමත් කිව්වා බහිද ගරු සභාපතිතුමනි එක විනාඩියක් දෙන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ වරාය හැදුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොරවල් හැදුවා. අපි මැතිවරණයෙන් පරාජයට පස්සේ පරාජය වුණාට පස්සේ තමුන්නාන්සේලාට මොකක් තිබ්බේ? ඒක මාකට් කරන්න තිබ්බේ, වරාය විකුණන්න නෙමෙයි තිබ්බේ. ගුවන් තොරවල් අසාර්ථක ගුවන් තොරවලක් හැටියට නම් කරලා වීගබඩා කරන්න නෙමෙයි තිබ්බේ,
මාකට් කරන්න.
ඒක නිසා තමයි තමුන්නාන්සලා ඒ විදිහට කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම මේ රට විනාශය කරාද ගෙනිහිල්ලා තියෙනවා. ඒක නිසා තව පෝය වලින් ඉන්නේ අවසන් කරන සභාපතිතුමනි. පෝය කීපයයි තව තියෙන්නේ. මේ රටේ ඔක්තෝබර් මාසෙ වෙනකොට ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙන්න තියෙනවා. අපි අනිවාර්යයෙන්ම කියනවා තමුන්නාන්සලා අවසාන හෝරා කීපය තමුන්නාන්සලා ওই විදිහට කටයුතු කරන්න, මඩ ගහන්න
මේ ආණ්ඩුව අවසන් කරන්න.
ගරු සභාපතිතුමනි මට වෙලා දුන්නට ස්තුතිවන්තමින් මම අගේ වචන සල්ප අවසන් කරනවා.
ගෞරව මහින්දානන් දලත්ගමගේ
මුලස්සනේ ගරු සභාපතිතුමනි අයවැය විවාදයේ අවසාන දවස අපි අද මේ විවාද කරමින් ඉන්නේ. අපි කනගාටු වෙනවා අද දවස පුරාම මේ අයවැය විවාදයේ මුදල් අමාත්‍යතුමා මේ අයවැය විවාදයේ මගහැරලා ඉන්නවා අපි දැක්කා. මේ පාර්ලිමේන්තු සභාගමේ මුදල් ඇමතිතුමා ඉන්නවා අපි දැක්කේ නැහැ. ඒ නිසා අපි කනගාටු වෙනවා මුදල් රාජ්‍ය ඇමතිතුමා විටින් විට ඇවිල්ලා ගියා. අගමැතිතුමා එකපාරක් දෙපාරක් ඇවිල්ලා ගියා. අවසාන අයවැය මුදල් වැය ශීර්ෂය විවාදය කරන මේ අවස්ථාවේ මේ යෝජනා අදහස් ලබා ගන්න එතුමාලා ඉඳියානම් හොඳයි කියන එක තමයි මුලස්සනේ සභාපතිතුමනි අපි මුලින්ම මතක් කරන්න ඕනේ. අද මේ අයවැය විවාද කරන මොහොතේ අපි කියන්න ඕනේ අයවැයට කලින් අයවැය තියෙන යෝජනා අදහස් වලට කලින් රටේ ජනතාවට මේ වෙලා තියෙන සුවිශේෂී කාරණයක් පිළිබඳව අවධානය යොමු කරනවා ගරු සභාපතිතුමනි. ඔබතුමා දන්නවා මේ වෙනකොට රටේ බරපතල විදුලි අර්බුදයක් තියෙනවා. මේ වෙනකොට ලංකා විදුලි මණ්ඩලය තීන්දුව කළා තියෙනවා දිනකට පැය 4ක් විදුලිය කපන්න. ඒ වගේම සභාපතිතුමනි අප්‍රේල් මාසේ 5 වෙනිදා ඉඳලා මේක තව පැයක් දීර්ඝ කරන්න තීන්දුව කළා තියෙනවා. ඒ අනුව රාත්‍රී කාලයට පැය 2කුත්, දවල් කාලයට පැය 3කුත්, දිනකට පැය 6ක් විදුලිය කපාදු කරන්න ලංකා විදුලි මණ්ඩලය තීන්දුව කළා තියෙනවා. ඊට අමතරව තව එකක් වැඩි කරලා. සමාවෙන්. ඔව්. 4ක්. ඒ වගේම මුලස්සනේ සභාපතිතුමනි දුෂ්කර ප්‍රදේශවල නොදන්නවා විදුලි කප්පාදුවක් කරගෙන යනවා. සමහර ප්‍රදේශවල දවසකට පැය 6-7 විදුලිය කපලා තියෙනවා. මේවා දන්නවන්නේ නැතුව කොළඹට පමණයි මේ ප්‍රසිද්ධ ප්‍රමාණය කැපෙන්නේ. නමුත් ගමට ගියාම දවසකට පැය 6-7 විදුලිය කපලා තියෙනවා. බුලස්සනේ සභාපතිතුමනි අප්‍රේල් 10 වගේ වෙනකොට මීට වැඩි හා විදුලි කප්පාදුවකට ආණ්ඩුවට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුව කරපු මේ තකතිරු ක්‍රියාකලාප නිසා බොහෝ වෙලාවට අපේ රටේ ජනතාවට කරුවලේ සිංහල අලුත් කවුරුද්ද කන්න සිද්ධ වෙනවා. අපි ආණ්ඩුවට කියනවා ගරු සභාපතිතුමනි මේ විදුලි කප්පාදුව සාමාන්‍ය දෙයක් නෙවෙයි. අපි ඉතිහාසය අහලා තියෙනවා රටේ විදුලිය කපලා තියෙනවා. අපි දැකලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ බය කරලා විදුලිය කපලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ විදුලිය කපලා තියෙනවා. අපි දැකලා තියෙනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ විදුලිය කපලා තියෙනවා. සාමාන්‍ය විදුලි කප්පාදු වෙලා තියෙනවා. හැබැයි මේක මේ රටේ මිනිස්සු එච්චර ගණන් ගත්තේ නැහැ. යම් යම් අර්බුදකාරී මතකාරී තත්ත්වයන් වලදී එවැනි සිදුවීම් සිද්ධ වුණා. හැබැයි මේ විදුලි කප්පාදුව සංවිධානාත්මක විදුලි කප්පාදුවක්. මේ විදුලි කප්පාදුව පිට තියෙන්නේ මේ රටේ කෝටි දෙකක් ජනතාව කරවලේ තියලා මේක ඇමතියෙකුයි ලේකම් කෙනෙකුයි අග්‍රාමාත්‍ය කාර්යයේ ලොක්කො ටිකයි එක්කහුවලා බඩවඩා ගන්න කරපු විදුලි කප්පාදුවක් වෙනකම් මුස්ලිම් කියන්න ඕනේ. ඇයි තමුන්නාන්සේලා මේ විදුලි කප්පාදුවට මේ රටේ මිනිසුන් යන්න සිද්ධ වුනේ? ඇයි මෙවැනි විදුලි අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුනේ? ඔබතුමාලා දන්නවා මේ රටේ යහපාලන ආණ්ඩුව බලයටපත් වෙලා 2014-15 ඉඳලා මේ දක්වා අවුරුදු 4 කාලය තුල මේ රටේ ජාතික විදුලි බල පද්ධතියේ එක මෙගාවොට් එකක් තමුන්නාන්සේලාට එක්කහුව කරන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිතුමාට පස්සේ 2005 එතුමාට විදුලිය සදා ජාතික සැලැස්මක් තිබුණා. එතුමා මෙගාවොට් 1650ක් ජාතික විදුලි බල පද්ධතියේ එක්කහුව කරා. නොරෙච්චෝලේ මෙගාවොට් 900ක්, කෙරවලපිටියේ මෙගාවොට් 300ක්, ඉහලකොත්මලේ කෙරවොට් 150ක් මෙගාවොට්, එවැගේම උතුරු ජනනී මෙගාවොට් 25ක්, එවැගේම සුනිත්‍ය බල සමගි රිනිවල්බල් එනර්ජි වලින් අපි තව මෙගාවොට් 200ක් අපි 1675ක් ජාතික විදුලි බල පද්ධතියේ එක්කහුව කරා. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි, අපි එදා සැලසුම් කරා 2020 වෙනතෙක් අපි LNG 1200ක් ගෙනීම සඳහා අපි අවශ්‍ය සියලු හම්බන්තොට වරාය සම්බන්ධ කරකට කටයුතු කරා. සාම්පූර් විදුලි බලාගාරය හදන්න සියලු කටයුතු සංවිධානය කරා. හැබැයි LNG එකවත් එහෙම නැත්නම් සාම්පූර් එකව ගන්නවත් මලික් සමරවික්‍රම ලැබතුමාලා කැමතුනේ නැහැ. ආර්ථික කමිටුවේ ඉන්න ඔබතුමාලා කැමතුනේ නැහැ. පස්කර් ලිංගම් මහත්තයලා කැමතුනේ නැහැ. ඒගොල්ලෝ කැමතුනේ නැහැ. ඒගොල්ලෝ සාකච්ඡා නොකරපු සමාගමකට මේක දෙන්න. පස්සේ තමුන්නාන්සේලාගේ ආණ්ඩුවට ඕනේ සමාගමක් ගෙනාවා. ඒ තමයි LNG මෙගාවොට් 300 ටෙන්ඩර් එක. තමුන්නාන්සේලා ටෙන්ඩර් එකක් කැඳවුවා 2016 ඔක්තෝබර් මාසේ, අප්‍රේල් මාසේ දෙවනිදා මේක කැඳවුවේ. මේක බාර දෙන්න තිබුණ 2017 අප්‍රේල් 22 මේක බාර දුන්න නම් ගරු සභාපතිතුමනි, ගිය මාසේ වෙනකොට මෙගාවොට් 300ක් ජාතික විදුලි බලපත්‍රයේ එක්කව වෙනවා. එහෙම වුණා නම් අද හඳුරේ නැහැ. අද විදුලිය ලැබිලා මොකද කරේ? තමුන්නාන්සේලා එක කරේ නැහැ. තමුන්නාන්සේලා ඒ මෙගාවොට් 300 දෙන්න තමුන්නාන්සේලා උත්සාහ කරා චීන සමාගමකට යුනිට් එකක් රුපියලකට වැඩියෙන්. ඒකේ රජයට අහිමි වෙන පාඩුව බිලියන 20ක්. අපි මේක කිව්වා විදුලි බල මණ්ඩලය කියන කැහුවේ නැහැ. අවසානයේ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සිද්ධ වුණා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම විදුලි බල මණ්ඩලයේ නීතිපතිතුමා ඇවිල්ලා කිව්වා නෑ, අපි මේක වැඩි කරන්නේ නැහැ, චීනට දෙන්නේ නැහැ. එහෙම කියලා ඊට පහුවදා කැබිනට් මණ්ඩලයට දාලා මේ බලාගාරයට චීනට දෙන්න ගියා. දැන් ආපහු ඒගොල්ලෝ ගියා අධිකරණයට. දැන් මේ මෙගාවොට් 300 දෙන්නත් බෑ. දැන් ජෝන් නමරතුංග ඇමතිතුමා මොකද කරන්නේ? මේගොල්ලන්ගේ සැලසුම හරි ලස්සනට කරා. මේගොල්ලෝ එක මෙගාවොට් එකක් ජාතික විදුලි බල පද්ධතියේ එක්කහුව කරේ නැහැ. මේගොල්ලෝ ගෙනාවු මෙගාවොට් 300 දුන්නෙත් නැහැ. දැන් ඔන්න තමුන්නාන්සේලාට අපි දිගින් දිගටම කිව්වා පාවෙන නෞකා දැන් එනවා, බාජස් ඇවිල්ලා තියෙනවා, රටේ විදුලි අර්බුදයක් තියෙනකොට තුර්කියෙන් නැව එළියට එනවා, මෙහෙ විදුලිය ගන්නවා කියලා ආණ්ඩුව තීන්දුව කරන්න කලින්, කැබිනට් එක තීන්දුව කරන්න කලින් තුර්කියෙන් බාජ් එක එනවා, ඩුබායි වලින් බාජ් එකක් ඇවිල්ලා දැන් අපේ ලංකාවේ මුහුදේ නවත්තලා තියෙනවා. ගරු ඇමතිතුමා, අපි කියනවා මේවා නිකන් අපරාධ නෙවෙයි. කිරියල් ඇමතිතුමා මේවා සහගහන අපරාධ. කබීර් රෂීම් ඇමතිතුමා මේවා මහා පොළව උහුලන් නැති අපරාධ. මලික් සමරවික්‍රම ඇමතිතුමා මේවා තමුන්නාන්සේලා බලන්න. දැන් තමුන්නාන්සේලා ගේන්න හදනවා මෙගාවොට් 400ක්. දැන් බාජස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ලබන සතියේ කැබිනට් එකට එනවා. මම මුදල් ඇමතිතුමාගෙන් ඇහුවා, මුදල් ඇමතිතුමා කව කැබිනට් එකට આવොත් අපි ඒක බලා ගන්නම් කියලා. දැන් තමුන්නාන්සේලාට විදුලි වල ඇමතිවරයා දානවා කැබිනට් පත්‍රිකාවක් මෙගාවොට් 200ක්. 200 ගානේ දෙකක්. මෙගාවොට් 200ක් කෙරවල පිටියට, ඒ වගේම මෙගාවොට් 200ක් කොළඹට, මෙගාවොට් 400ක් හදිසිය මිලදී ගන්න හදනවා ආණ්ඩුව. එතකොට එක යුනිට් එකක් ගන්නනේ සුජීව ඇමතිතුමා රුපියල් 30යි. තමුන්නාන්සේලාට 14කට දෙන්න කියපේක දුන්නේ නැහැ. රුපියල් 30කට ගන්න යනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා LNG එක ගෙනාවේ 10:35ට. අපි 10:35ට ගෙනාවු එක එපයි කිව්වා. තමුන්නාන්සේලා 14ට ගෙනාවා, ඒකත් එපයි කිව්වා. දැන් රුපියල් 30කට තමුන්නාන්සේලා විදුලි ඒකකයක් ගන්න යනවා. මලික් සමරවික්‍රම ඇමතිතුමා තමුන්නාන්සේලා මෙගාවොට් 400ක් විදුලිය ගන්න හදනවා. මෙගාවොට් 400ක් කියන්නේ මාසෙකට ගිගාවොට් 250ක් නිෂ්පාදනය කරනවා. ගිගාවොට් එකකින් යුනිට් මිලියනක් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ මාසෙකට යුනිට් මිලියන 250ක් තමුන්නාන්සේලා මේ බාජ්ජක නිෂ්පාදනය කරන්න හදනවා. තමුන්නාන්සේ හිතන්න යුනිට් එකකින් රුපියල් 15ක් වැඩි නම් ගරු මංගල සමර රැමතුමා එනවා, හොඳයි. මම දන්නවා ඔබතුමා මේකට කැමති නැහැ කියලා. මම විශ්වාස කරනවා ඔබතුමාට හයියක් තියයි, කොන්දක් තියයි කියලා. මේක කඩාකප්පල් කරන්න, මේක නවත්තන්න ඔබට හැකියාව ලැබෙයි කියලා. මම ඔබතුමාලට කියනවා එක යුනිට් එකකින් ගරු මුදල් ලැබෙතුමා ඔබතුමා ආවා. මේ විදුලි මංකොල්ලේ පිළිමද ගරු මංගල ලැබෙතුමා මම කියාගෙන හිටියේ. මේ ගන්න යන විදුලි ඒකකකින් රුපියල් 15ක් වැඩිපුර ගන්න හදනවා. යුනිට් මිලියන 250ක් මාසෙකට නිෂ්පාදනය කරනවා. මිලියන 250ක් කියන්නේ රුපියල් මිලියන 3750ක් මාසෙකට ආණ්ඩුව ගෙවන්න සිද්ධ වෙනවා. අවුරුදු දෙකකට අස්සම් කරොත් බිලියන 90ක්, මිලියන 90000ක්, මිලියන 90000ක් මේ ගණදෙනු අස්ස තියෙන්නේ. රුපියල් බිලියන 90ක්, රුපියල් බිලියන 90ක් ඇමතිවරයෙක්, ලේකම්වරයෙක් සහ
තමුන්නාසලගේ ආණ්ඩුවේ ආර්ථික කළමනා කමිටුව මේ රටේ කෝටි දෙකක ජනතාව අඳුරේ තියලා මංගොල්ල කණ්ඩා හදන මුදල මේක. මේ වගේ දේවල් වලට තමුන්නාසල ඉඩ දෙනවද? මේ වගේ මහා අපරාධ වලට ගරු මංගල සමරි රමතුමා ඔබතුමා දන්නවා භාණ්ඩාගාරේ යමෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ආවා අපේ කණ්ඩායම් රැස්වීමට. එතුමා කිව්වා තව මාස දෙකකින් පඩි ගෙවන්න මේ ආණ්ඩුවට සල්ලි නැහැ කියලා. ගිය සතියේ ඉල්ල සිට පස්සේ සතියේ මහ බැංකු අධිපතිතුමාව කෝප් කමිටුවට. එතුමා කිව්වා තව මාස දෙකක් මේ ආණ්ඩුව යන්න බෑ කියලා. මලික් සමරවිල කැමතිතුමා අපේ කංචන විජේසේකර අමතිතුමා කතා කර බැලුවා. ඔබතුමා ස්පීකර් ෆෝන් දාලා ගවණගෙන් ඇහුවා. ගවණේක කිව්වා එතුමා පිළිගත්ත ක්‍රයිසිස් එකක් තියෙනවා කියලා. රටේ අර්බුදයක් තියෙනවා කියලා. මහ බැංකු අධිපති පිළිගන්නවා. රටේ ජනාධිපති පිළිගන්නවා.
Yes sir. Again I will tell you what I have told in this house before. There is no crisis, there is a challenge. අභියෝගයක් තියෙනවා, ආර්ථික අභියෝගයක් තියෙනවා, ආර්ථික අර්බුදයක් නැහැ. ආර්ථික අර්බුදයේ තිබුණේ ඔබතුමන්ලා අපිට බාර දෙනකොට. මම ඒ ගැන කතා කරා.
Thank you. ගරු මංගල සමරවිල ඇමතුමා, ගරු මංගල සමරවිල ඇමතුමා, එහෙමනම් මට ඕකේ. හොඳයි. ඔබතුමා ඔබතුමාලට වැඩි අභියෝගයක් අපි වාරගත්තා. අපි රට බාර ගන්නකොට ලෝක ආර්ථික අර්බුදයක්, ලෝක ආහාර අර්බුදයක්, ලෝක තෙල් අර්බුදයක්, රටේ අවුරුදු 30ක යුද්ධයක්. තමුන්නාන්සලට මොනවද තිබ්බේ? තමුන්නාන්සලට මොනවද තිබුණේ? මොනවද ඔබලට තිබුණේ? සුනාමියක්. තමුන්නාන්සලට මොනවද තිබුණේ? අභියෝග. තමුන්නාන්සලට බන්දේසිය තියලා දුන්නේ. තමුන්නාන්සලට කිසි අභියෝගයක් නැහැ කරු ඇමතුමා. මගේ ප්‍රශ්නේ මංගල සමරවිර ඇමතුමා මට ඔබතුමාට කියන්න දෙන එකයි, මම නෙවෙයි මේ 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 මූල්‍ය අර්බුදේ තියනවා කියලා කියන්නේ රටේ ජනාධිපතිතුමා. මේ අර්බුදේ තියනවායි කියලා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. මේ අර්බුදේ තියනවායි කියලා කියන්නේ මහ බැංකු අධිපතිතුමා. එහෙමනම් මහ බැංකු අධිපතිවරයාත් රටේ ජනාධිපතිවරයාත් කියන්නේ බොරු කියන එකද තමුන්නාන්සේ කියන්නේ කියලා මම අහනවා. ඒ නිසා ගරු
ඇමතුමා, මුදල් ඇමතුමා,
මම ඔබතුමාට කියන්න
ඕනේ. මුදල් ඇමතුමා,
හරි, ඔබතුමා මුදල් ඇමතුතුමා කියනවා, ජනාධිපතිතුමා කියන්නේ
කබිරාසි ඇමතුතුමා. ගරු කබිරාසි ඇමතුතුමා,
ජනාධිපතිතුමා වැරදි තොරතුරු අනුව කතා
කරනවා නම් මේ මුලාසේ මන්ත්‍රීතුමනි, අපේ මේ මහින්දානන්ද ඇමතුතුමා මන්ත්‍රීතුමා කියනවා එයාලා බාරගත්තේ ලොකු අර්බුදයක් ඇති අභියෝගයක් කියලා. කාගෙන්ද බාරගත්තේ කියලා අහන්න? කාගෙන්ද බාරගත්තේ?
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා කතා කරන්න. ඔබතුමා කතා කරන්න.
කබිරාසිම ඇමතුතුමා, තමුන්නාසේ වැඩි කතා කරන්න එපා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකංක මේදලා මහලේකංක මෙන්නුත් කණෙන් ඇදලා එළියට දැම්මා. ඊළඟට කාර්යාල කාර්යසහාය කරයි සිරිකොතේ. එද කෑ ගහන්න තුින්ද? ඒ නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ, ගරු මංගල සමරවිල ඇමතුතුමනි, අපි ඔබතුමාලට කියන්න ඕනේ, ඔබතුමාලා අපට විවිධ චෝදනා එල්ල කරයි. හැබැයි තමුන්නාසේලට 2015 ජනවාරි මාසේ 8 වෙනිදා තමුන්නාසේලට දුන්නේ සුවිශේෂී ජනවරම. මෙරටේ මිනිස්සු මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරටේ යුද්ධය අවසන් කරලා මෙරටේ සාමය උදා කරලා මෙරටේ දවන්ත ආර්ථික සංවර්ධනයක් කරපු ජනාධිපතිවරයා පරාජයට පත් කළ තමුන්නාසේලට බලය දුන්නේ මෙරටේ මිනිස්සු ලොකු බලාපොරොත්තුවක් තියාගෙන කරු මංගල සමරවිල ඇමතුතුමනි. අපි ඔබතුමාලට කියන්න ඕනේ, මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා මෙරට බාර ගන්නකොට 2005 එතුමා ගාව තිබුණ ඉලක්කගත වැඩසටහනක්. එතුමා දැනගත්තා මේ සංවර්ධනය අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. එතුමාට ඕනේ වුණා අපේ රට සංවර්ධිත රටක් බවට පත්කරන්න. එතුමාට ඕනේ වුණා සිංගප්පූරුව, කොරියාව, ජපානය වගේ බවට ශ්‍රී ලංකාව පත්කරන්න. ඒක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දැක්ම. ඒ නිසා තමයි එතුමා මේ රටේ එදා මූණ දුන්න ලොකුම අභියෝගය, මේ රටේ අවුරුදු 30ක් තිබ්බ යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකියාව ලැබුණා. ලෝකයේ කිසිම රාජනායකයෙකුට විසඳන්න බැරි වෙච්ච ත්‍රස්තවාදය අවසන් කරපු ලෝකයේ එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනක බොහොම ගෞරවයෙන් අපි අද මේ සභාවෙදි ශ්‍රීපත් කරන්න ඕනේ. එතුමා ඒ යුද්ධය අවසන් කරලා එතුමා නිකන් හිටියේ නැහැ. ඊළඟට එතුමා මේ රටේ ආර්ථික යුද්ධය ජය ගන්න පටන් ගත්තා. ඔබතුමාලට කියන්න ඕනේ, එතුමා මේ ආර්ථික යුද්ධය ජය ගැනීම සඳහා එතුමා බැලුවා මුලින්ම රටේ යටිතල පහසුකම් ටිකන් සනා නගා සිටවන්න ඕනේ. එතුමාගේ කාලේ මේ රටේ විදුලිය 127කට තිබ්බේ නැහැ. ජලය තිබුණේ 128කට, දුරකථන තිබ්බේ 163කට, දුප්පත්කම 115යි, විරකියාව 8.3යි. අද තමුන්නාන්සේලා බලයට පත් වෙලා අද විරකියාව 4.3යි, දුප්පත්කම තමුන්නාන්සේලා බලන්න. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා අපහු බාර දෙනකොට විදුලිය 98යි, විදුලිය 98කින් ස්වයංපෝෂණය කරා, ජලය 90. මේ වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ දවන්ත සංවර්ධනයක් කරා, යටිතල පහසුකම් සංවර්ධනයක් කරා. ඒ විතරක් නෙවෙයි, ඔබතුමාලට කියන්න ඕනේ, අපි තමුන්නාන්සේලාට මේ රට බාර දෙනකොට අපේ ආර්ථිකයේ විශාලත්වය ඇමරිකානු ඩොලර් බිලියන 80යි. ගරු මංගල සමරවිල ඇමතිතුමා තමුන්නාන්සේලාට කියන්න ඕනේ, අපි 2005 බාර ගන්නකොට අපේ ආර්ථිකයේ විශාලත්වය ඇමරිකානු ඩොලර් මිලියන 20යි. අපි 4 ගුණයකින් මේක වැඩි කරා. අපේ ඉලක්කයක් තිබුණා මහින්ද රාජපක්ෂ මහත්තයාට දැක්මක් තිබුණා එතුමාගේ වැඩපිළිවෙලක් තිබුණා එතුමා බලාපොරොත්තු වුණා 2015 මේක බිලියන 86 දක්වා වැඩි කරන්න 1698 දක්වා වැඩි කරන්න 17112 දක්වා වැඩි කරන්න 18127 දක්වා වැඩි කරන්න හැබැයි අද වෙනකොට තමුන්නාසෙලා මහ ලොකු ආර්ථික ඔස්තරලා කියනවා තමුන්නාසෙලාට අද වෙනකොට අපේ ආර්ථික විශාලත්වය බිලියන 87යි අපේ ඉලක්කයෙන් බිලියන 40ක් තමුන්නාසෙලා පල්ලෙහාට අවිලා තියෙනවා කියන එක තමුන්නාසෙලාට කියන්න ඕනේ ඒ නිසා තමුන්නාසෙලා ආර්ථික අසමත් කියන එක මතක තියාගන්න ඕනේ ඒ විතරක් නෙවෙයි ඒක පුත්ගල අපේ ගරු අපේ මුදල් ඇමතිතුමනි අපේ පුරාකතනේ තමයි ඒක පුත්ගල ආදායම ඇමරිකානු ඩොලර් 6000 බවට පත් කරන්නේ දැන් අද බලන්න 3950යි අපි එදා බාර දෙනකොට 2014 3850යි අමනාසෙලට පුළුවන් වුණේ ඩොලර් 50ක් පමණයි ඒ තමයි තමුන්නාසෙලගේ හැකියාව ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකියාව ලැබුණා ඩොලරය ස්ථාවරව තබා ගන්න තමුන්නාසෙලට ඩොලරය ස්ථාවරව තබා ගන්න බැරි වෙච්ච නිසා තමුන්නාසෙලා අද මේ රටේ මිනිස්සුක බිලියන ගාණක් තමුන්නාසෙලා ගෙවනවද කියලා තමුන්නාසෙලා කල්පනා කරලා බලන්න ඒ විතරක් නෙවෙයි ගරු මංගල සමර රැමතුමා රාජ්‍ය බදු ලෝක ඉතිහාසයේ වැඩිම බදු ගහන රට තමුන්නාසෙලා මිනිසුන්ට බදු ගහන හැටි තමුන්නාසෙලා දන්නවා ඒ විදිහට තමුන්නාසෙලා බදු ගහනවා ඒ විතරක් නෙවෙයි මම ඔබතුමාට කියනවා ඔබතුමාලා ආර්ථිකය ගැන කතා කරනවා මේ රටේ ආර්ථිකයේ මනින මිල දර්ශක විසඳුමක් තියෙනවා අපිට තමුන්නාසෙලා කියන්න මේක ඕනේ මිල දර්ශකයක් කරගෙන කියන්න තමුන්නාසෙලා ඇචීව් කරපු එකක් කියන්න තමුන්නාසෙලා පෙන්නපු එකක් කියන්න තමුන්නාසෙලට කරගන්න බැරි වෙලා තියෙනවා තමුන්නාසෙලා ආර්ථිකයේ බරපතල කඩාවැටීමකට තමුන්නාසෙලා ගිහිල්ලා තියෙනවා ඔබතුමාලා ජයගත් එකක් අපිට කියන්න මංගල සමරවීර ඇමතුමනි තමුන්නාසෙ මුදල් ඇමතුතුමා මම දන්නවා තමුන්නාසෙ පිළි අරගෙන තියෙනවා මේ ආර්ථික වැඩපිළිවෙල අසමත් කියලා තමුන්නාසෙ පිළි අරගෙන තියෙනවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ වැඩපිළිවෙල අසමත් කියලා අපිට ආරංචි දැන් තමුන්නාසෙ ඊළඟ ජනාධිපතිවරණයට වෙන අපේක්ෂකයෙක්ට සහයෝගය දෙන්න ඔබතුමා තීන්දුව කරයි කියලා මොකද මේ පාලනය ගෙනියන්න බැහැයි කියලා ඒසෝ ඔබතුමාම පිළි අරගෙන තියෙනවා මේ වැඩපිළිවෙල අසමත් කියලා ඔබතුමාටම තේරුම් ගිහිල්ලා තියෙනවා
අර මුදල් ඇමැතිතුමා
ඔබතුමාලා මොනවා කිව්වත් තව අවුරුදු 10කට හොල්ලන්න බෑ ඒක ලියලා තියා ගන්නවා
මංගල සමරේ රැමතුමාකට
දෙසැම්බර් මාසේ ඉඳලා තියෙන්නේ තනි
ඔබතුමාගේ ඔය සයික්‍ය තත්ත්වයේ හැටියට තව දිගට ගියොත් අවුරුදු 10ක් විතර හෙල්ලෙන්න බැරි වෙයි ඔය විදිහට ඒ නිසා පොඩ්ඩක් සෞඛ්‍ය ගැන හිතන්න ඔබතුමා ඒ නිසා මම ඔබතුමාට කියන්න ඕනේ ගරු මංගල සමරේ රැමතුමා ඔබගේ හෘද සාක්ෂියට කතා කරන්න තමුන්නාසෙ දන්නවා තමුන්නාසෙ පිළිගන්නවා තමුන්නාසෙ කියනම තමුන්නාසෙගේ මිනිස්සු අපට කියනවා තමුන්නාසෙ පිළිගන්නවා මේ ආර්ථික වැඩපිළිවෙලට කැමති නැහැ ඔබතුමා එකඟද රුපියල් 30ට විදුලි ඒකකයක් මිලදී ගන්න මට කියන්න ඔබතුමා එකඟ නැහැ ඒක පැටිපස්සේ ඉන්න ඇමති කවුද කියලා තමුන්නාසෙ දන්නවා ඒක පිටිපස්සේ කොමිෂන් එක මොකද්ද කියලා ගරු මංගල සමරේ ඇමතිතුමා තමුන්නාසෙ බලන්න දැන් EAP ඉදිරිසිංහ ආයතනය ලංස ඇමතිතුමා කතා කරා දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපි ඊගෙනව කෝප් කමිටුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් දෙන්න හදනවා දැන් ලයිකා මොබයිල් එකට කොහාට දැමතිතුමා මේ ගෙනියන්න යන්නේ දැන් ලයිකා මොබයිල් සමාගමට දෙන්න හදනවා දැන් තමුන්නාසෙල EAP ඉදිරිසිංහ සමාගම දුන්නා ලයිකා මොබයිල් සමාගම ගැන විවිධ චෝදනා තියෙනවා LTT සල්ලි කියනවා ඒගොල්ලන්ගේ සල්ලි තියෙන්නේ LTT ජනතාවගේ සල්ලි කියනවා මේ අද මොකද්ද මේ තමුන්නාසෙල කරන්න හදන අපේ රටේ තියෙන එකම ගුවන් සමාගම අපේ රටේ තියෙන එකම ගුවන් යානේ දෙන්න හදනවා EMS මේ ලයිකා මොබයිල් කියන සමාගමට ඒ විතරක් නෙවෙයි හම්බන්තොට තමුන්නාසෙල ඇවිල්ලා මහා ලොකු ආයෝජනයක් කරයි කියලා කිව්වා ඊයේ අපි රූපවාහිනි විවාදයකට ගියා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමතිතුමා කියලා කියනවා මේ අවුරුදු 3ට ඩොලර් බිලියන 5.2ක් ගෙනාවලු විදේශ ආයෝජන රෙදි ඇඳගෙනද කතා කරන්නේ තමුන්නාසෙලට පුළුවන් වුණාද ගිය අවුරුද්දේ US බිලියන 17යි විදේශ ආයෝජන ගෙනලා තියෙන්නේ තමුන්නාසෙලගේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අගමැති වුණාම ආර්ථිකයේ දෝරගලයි කිව්වා මිනිස්සු සුද්ධ සල්ලි බෑග් වල දාගෙනයි කියලා කිව්වා ආර්ථිකයේ ශක්තිමත් වෙයි කිව්වා මිනිස්සුගේ සාක්කුවට සල්ලියයි කිව්වා තමුන්නාසෙලට විදේශ ආයෝජන මොනවද දෙන්නේ සුජීව සේනසිංහ ඇමතිතුමා විදේශ ආයෝජන මණ්ඩලයේ හිටපු ඇමතිතුමා තමුන්නාසෙ මූණේ කණ තියාගෙන හිතනවා අනේ මහින්ද ආනන්ද කියන එක ඇත්ත තමයි අපි ගినాපු කෙහෙම් මලක් නැහැ කියලා ඔබතුමාටම දන්නවා ඔබතුමා විදේශ ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා හැටියට ඔබතුමා දන්නවා ඔබතුමා බොහොම මාංශ වෙලා ආයෝජනයක් ගෙනාවා ඒ ආයෝජනයකට මලික් සමරේ රැකමතුමා ලියුමක් ගහලා ඔබතුමා වෙතින් අයින් කරා ඔබතුමාගේ ඇමතිකමත් නැති කරා දැන් තමුන්නාසෙට මොකද්ද වෙලාද තමුන්නාසෙට රාජ්‍ය ඇමතිකම
තව විනාඩි 3ක් තියෙනවා
ඔබතුමාගේ රාජ්‍ය ඇමතිකම මොකද්ද මේ විද්‍යා හා තාක්ෂණ මම බැලුවත් මොනවද තියෙන ආයතන කියලා ඒකේ තියෙන ග්‍රහලෝකාගාරය විතරයි ඔබතුමාට තියෙන හඳේ තරු බලන්න විතරයි ඒ නිසා මේ දක්ෂ ඇමතිවරු තමුන්නාසෙ වගේ දක්ෂ ඇමතිවරුන්ට මොනවද දීලා තියෙන්නේ තමුන්නා හරයන් ප්‍රනාන්දු මහත්තයාගේ ක්‍රීඩා මාත්‍යංශයේ වැය ශීර්ෂය බැලුවාම එතුමාට දෙන සල්ලි වලින් ගිය අවුරුද්ද බිල් ගෙවුවම වැඩ කරන්න බෑ ඊට පස්සේ ඉන්නවා අපේ කවුද අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න වැඩියෙන්ම මහන්සි වුණා කවුද අපේ කළුතර අජිත් මන්ත්‍රීතුමා අපි නියෝජ්‍ය ඇමතිතුමා විදිරි බල නියෝජ්‍ය ඇමතිතුමා මොනවද එතුමාට තියෙන්නේ මම ගැසට් එක බැලුවා එතුමාට තියෙනවා පරිගණක ප්‍රථම ආධාරාංශය ඒ කියන්නේ කම්පියුටර් එකට ලෙඩ හැදුනොත් පැනඩෝල් එකක් දෙන්න ඒ තමයි එතුමාට තියෙන්නේ මේද මේ ආණ්ඩුව හදපු තරුණ මන්ත්‍රුන්ට මේකද දෙන්නේ කිරියල් ඇමතුමා ඉන්න අපේ වැඩිහිටි ඇමතුමා ඊයේ පෙරේද පොඩි මිස්පයර් එකක් ගියා හාමුදුරුවෝ කෙනෙකුට බැනලා වයසට ගියාම ඕවා වෙනවා හැබැයි හැබැයි කිරියල් ඇමතුතුමාට කීයද දීලා තියෙන්නේ මිලියන 4500යි සුජීව සේනසිංහ මහත්තයාට බිලියන 5යි තමුන්නාසර 901යි 901යි තමුන්නාසර කිරියල් ඇමතුමා මම නම් පයින්වා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ වැවට තමුන්නාසේ වගේ ජේෂ්ඨ ඇමතිවරේ තමුන්නාසේ විතරයි මේ ආණ්ඩුව රකින්න ඉන්නේ තමුන්නාසේ විතරයි මේ ආණ්ඩුව බලාගන්න ඉන්නේ හැබැයි තමුන්නාසේවත් එහා පැත්තේ නගමැතිතුමා සලකන්නේ මේක තමයි යථාර්ථය ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා කිව්වා තමුන්නාසේගේ මුදල් රාජ්‍ය ඇමතිතුමා ඔබතුමා කිව්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙහෙම දේවල් කරන්නේ නැහැ කියලා තමුන්නාසේලා උපදේශක සේවාවන් සඳහා සමාගම් දෙකක් ගෙනලා තිබා මුදල් අමාත්‍යාංශ නිර්දේශයේ පරිදි ඔබතුමාලා ගෙනාවු ඒ උපදේශක සමාගම් වලට පවුන් ලක්ෂ 2ක් මුදල් ගෙවලා ඒ කෝප් කමිටුවට ආවා සුජීව සේනසිංහ ඇමතිතුමා හිටියා
මුලවද විලාසිතා
තමුන්නාසේලා කරවලේ අත ගා ගන්නවා ඒ නිසා මට වැඩි කාලයක් නැහැ අපිට කියන්න තියෙන්නේ ගරු මුලස්සනේ සභාපතිතුමනි මේ අයවැයට මේ රටේ මිනිස්සු බලාගෙන හිටියා විපක්ෂයේ හැටියට සියලු දෙනාම මේ අයවැයට ඡන්ද දෙයි කියලා මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ අපි කියන්නේ නැහැ අපි මේ ආණ්ඩු පෙරලන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අයවැයෙන් ආණ්ඩු පෙරලන්න බොන්නේ නැහැ තමුන්නාසේලා සල්ලි දීලා පගාව දීලා ඔක්කොම ටික දීලා මන්ත්‍රීව අල්ලගයි මිනිස්සු බලාගෙන ඉන්නේ මැතිවරණයක් එනතෙක් ආණ්ඩු පෙරලනවා නම් අපි ලැස්ති මැතිවරණයකට අපි ඔබට කියනවා පුළුවන් නම් පළාත් සභා මැතිවරණයට යන්න දැන් ජනාධිපතිතුමාට හැකියාව දෙනවා පළාත් සභා මැතිවරණයට යන්න තමුනාසේලා පළාත් සභා මැතිවරණයට යන්න පළාත් සභා හතම අපි ජයග්‍රහණය කරනවා එක පළාත් සභාව තමුනාසේලාට දිනන්න හම්බ වෙන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න පුළුවන් නම් තමුනාසේලා මහ මැතිවරණයකට යන්න
අපි 120
කට යා බහුතරයක් ගන්නවා තමුනාසේලා පුළුවන් නම් ජනාධිපතිවරයකට යන්න ජනාධිපතිවරයට යන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ හතරකෝන් සටන ජම්පික රණවක මහත්තයා මල්වට්ටි අරගෙන යනවා සජිත් ප්‍රේමදාස මහත්තයා මල්වට්ටි මන්සලට යනවා ඒ විතරක් නෙවෙයි කරු ජයසූරිය මහත්තයා මේ පාර්ලිමේන්තුව ඇතුලේ බෝධි පූජා දිනව කපුවගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ ඔක්කොම අස්සේ බලාගෙන ඉන්නවා ඒ නිසා මණ්ඩලය ඇතුලේ ලොකු කචල් එකක් ඒ මොන ප්‍රශ්න තිබුණත් අපි ලෑස්ති ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන්න ඒ නිසා මේ ආණ්ඩුවට කියනවා තමුන්නාසේලා ගෙනාවු අවසාන අයවැය මේ රටේ ආර්ථිකය විනාශ කරපු ආණ්ඩුවක් තමුන්නාසේලා කරපු අනිත් කටයුතු ගැන මම කියන්නේ නැහැ ඒ නිසා අපි සියලු දෙනාම එක්කව වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මේ අයට විරුද්ධව ඡන්ද දෙනවා කියනවා ප්‍රකාශ කරමින් මම නියඩ වෙනවා
ගරු රංගේ බණ්ඩාර මන්තුමා
ගරු මන්ත්‍රීතුමා අලුත්ගමගේ මන්ත්‍රීතුමා අර අයවැය පරද්දන අදහස ඇතහැරියද ඒක ඉවරද
අර අවසන් ඔන්රබල් ඒසා විතානගේ ඔන්රබල් මහින්දානන්ද අලුත්ගමගේ
මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා
ඔන්රබල් මහින්දානන්ද අලුත්ගමගේ
ඔව්
ඉදිරිපත් කරන්න
එතුමා
කැටේ ඉදිරිපත් කරන්න
මම දන්නවා ඔබතුමාට චුටි වේදනාවක් තියෙනවා කැබිනට් ඇමති ධුරේ නොලැබීම පිළිබඳ ඔබතුමා කලබල වෙන්න එපා ඔබතුමා අපිත් එක්ක සාකච්ඡා කරමින් දැනට යනවා
ඒෂා විතානගේ ඔන්රබල් ඒෂා විතානගේ
මහින්දානන්ද අපේ හිටපු ඇමතිතුමා මහා රංගනයක් දැක්ව මේ සභාව ඉස්සරහා මම මුලින්ම අහන්න කැමති අර සූර්යවැය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හදනකොට ඇමතිතුමා ඔබතුමා ඔය කියපු චණ්ඩිකාන්ති වුණේ අපේ නාවල් මන්ත්‍රීතුමා කිව්වා ඔබතුමාට අග්ගාල ගිහිල්ලා වැඩේ කරලා දුන්නා ඒ නිසා ඔබතුමා එකක් මතක තියාගන්න ඔබතුමාට ඕන විදියට එදා වැඩ කරන්න දුන්නේත් නෑ අද ඔබතුමා වේදනාවෙන්
මහින්දානන්ද අලුත්ගමගේ
මහා
සංගරු මහින්දානන්ද අලුත්ගමගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද
මගේ
පොයින්ට් ඔෆ් ඕඩර් එක ඉදිරිපත් කරන්න
ඒෂා විතර මන්තුමා
පොයින්ට් ඔෆ් ඕඩර්
එක ඔබතුමාට මම ගරු කරනවා මම ක්‍රීඩා මාත්‍ය ධුරේ බාර ගන්නකොට ක්‍රීඩාංගණය හම්බන්තොට වැඩ පටන් අරන් ඉවරයි මම විවෘත කරන්න විතරයි ගියේ.
දරු ඒෂා විතානගේ මන්තුමා කතා
කරන්නේ. මේ රංගණයක් දක්වලා මේ ආණ්ඩුවට කියලා දෙන්න හදනවා රට කරන හැටි. ඔබතුමා එක දෙයක් මතක තියාගන්න. විදුලි අර්බුදය ගැන අද කතා කරනවා මේ අවුරුදු දෙක තුනකින්. විදුලි අර්බුදය වෙනුව ඔබතුමාලා දීර්ඝකාලීන වැඩක් කරලා තිබ්බනම් මේ රටේ ජනතාවට අද කරුවල ඉන්න වෙන්නේ නැහැ. මාස දෙකෙන් උත්තර හොයන්න බෑ මිත්‍රවරුනි. ඒ නිසා මතක තියාගන්න අද මේ සද්දයක් දාලා මොනවා හරි කියලා ඉවර වෙලා හිතනවා නම් මම මගේ ගේම ගැහුවා කියලා නිකන් ගොම්පාට් එකක් විතරයි. අපනයන ගැන කතා කරනවා. අපනයනේ වැඩි කරන්නලු. ආයෝජකව මේ රටට එන්න හැලු. අපනයනේ වැඩි කරන්නේ කොහොමද මහින්දානන්ද ගරු ඇමතුමෝ ස්වාසිලන්තයත් එක්කනේ ඔබතුමාලා පහුගිය කාලේ ආයෝජන ගැන කතා කරේ. ස්වාසිලන්තයට පුළුවන් ද අපනයනය කරන්න. ස්වාසිලන්තයත් එක්ක මිතුරුකම් පවත්වපු ආණ්ඩු දැන් අපිට අපනයනය ගැන උගන්වනවා. සා අපනයනේ වැඩි කරගන්න නම් ආයෝජකයෝ ගෙන්න ගන්නේ කොහොමද? බැසිල් මහත්තයාට 110 දෙන්න නැතුව මේකට ආයෝජකව එන්න දුන්නද? අද ආයෝජක මේකට ගේන්න පුළුවන් වඩපිටා කැදිලා තිනවා. ඔබතුමාලාට බයක් ඇති වෙලා තිනවා මේ ආයෝජකයිලා මේ රටේ වැඩ කරයි. මේ ආයෝජකරි ඇවිල්ලා මේ රටේ වැඩ ටික කරගෙන ගියොත් අපි මෙච්චර කල් කරේ මොකද්ද කියලා තේරුම් ගන්න නිසා. ඒ නිසා අපි විශ්වාස කරනවා අද විකාරෙන් කතා කරන්නේ. ආණ්ඩු ගන්න කතා කරනවා මේ ආණ්ඩු ගන්න ගිහිල්ලා හොඳටම හොම්බ බිම නැගත්ත දවස් 52 දී. ඒ නිසා මිත්‍රවරුනි මතක තියාගන්න මේ පෞගියක අවුරුදු 25-30ක් ආණ්ඩු කරලා ඉවර වෙලා අද විනාශ වෙලා තියෙන කුජීත වෙච්ච කණ්ඩායමක් ආපහු අලුත් ඇඳුම් ඇඳගෙන කෑ ගැහුවට මේ රටේ ජනතාව දන්නව ඇත්ත කාරණා මොකක්ද කියලා. අපි කරේ මොකක්ද කියලා අහනවා. එකක් මතක තියාගන්න මේ රටේ අහිංසක රාජ්‍ය සේවකයා අවුරුදු 20ක් අමතක කරලා තිබුණා. අපි මේ රටේ රාජ්‍ය සේවකයට දෙන්න පුළුවන් වැටි පැඩි කිරීම ඉතිහාසයේ වැඩිම වැටි පැඩි කිරීම කරන්න පුළුවන් වුණා. කොහේ කෑ ගන්න එක දේශප්‍රේමියෙක් මේ වෙනුවෙන් කතා කරාද? ඒ වගේම මතක තියාගන්න ඕනේ තව කාරණාවක් තමයි මේ රටේ සිංගප්පූරු ආයෝජනය කියන වෙලාවේ දැන් සාසිලන්තෙත් එක්ක ආයෝජන කරන්න බෑ. අපනයනය වැඩි කරන්න බෑ. හැබැයි සිංගප්පූරුව වගේ බුද්ධිමත් රටක් දියුණු වෙන රටක් ආයෝජකව ගේන්න පුළුවන් රටක් එක්ක යංගිවිසුමක් ගන්නව රෙද්ද කරේ තියාගෙන රටවඩේ දුවනවා. මොකද මේවා හරි ගියොත් මේවා නිර්මාණය වෙන මේ රටේ අහිංසක දුප්පත් දරුවා වෙනුවෙන් රැකියාව. ඒ නිසා මතක තියාගන්න අවුරුදු ගණනාවක් මේ රටේ අහිංසක මිනිසු තලාපෙලාගෙන රාජපක්ෂ මහත්තයර කඩේ ගිහු නිකම්ම නිකං ගොබ්බයෝ ටිකක් විදියට හිටපු ඔබතුමාලා අද කටහැරලා කෑ ගහන එක ගැන අපි කනගාටු වෙන්නේ නැහැ. මොකද ඒ කඩේ යෑම ඒ අර පහුගිය කාල සීමාවේ කරපු කාර්යෙම ඉස්සරහට අරගෙන යන්න ඕන. අපි දන්නවා රාජපක්ෂ ජනාධිපතිතුමා සලකපු විදිය ඔබතුමාලාට ඒව මතක් වෙනකොට අද මේ ඉන්න ඇමතුවරණ චෝදනා කරන නිසා මංගල සමරීර කරු ඇමතුමනි ඔබතුමා මේ ඓතිහාසික වෙනසක් මේ රට කරන්නේ. අයවැයක් තුරින් කවදාවත් විපක්ෂය මේ අසරණ වෙලා නැහැ. විපක්ෂයට කියන්න දෙයක් නැහැ. අද විපක්ෂය මේ අයවැය මොකද්ද කරන්න කියලා තීන්දුවක් ගන්න බැරුව කල්පනා කරන විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු අපිත් එක්ක කතා කරන මේ අයවැයයි තියෙන එක චෝදනාවක් කරන්න කාරණාවක් නැහැ. දැන් ගිය සැරේ බියර් ටින් එකක් අල්ලගත්තා. මේ සැරේ කියන්න කිසි කාරණාවක් නැහැ. ඒ නිසා අපි කියනවා මේ සෞඛ්‍ය
සේවකයෝ විනාඩියකින් අවසන් කරන්න.
මෙතුමන්ලා
විනාඩියකින් අවසන් කරන්න.
500ක් වෙන් කරන්න උන්නේ නැහැ. අහිංසක දුප්පත් රෝගියෙක් වෙනුවෙන් සර් රාජ්‍ය සේවකයා සෞඛ්‍ය වෙනුවෙන් අධ්‍යාපන වෙනුවෙන් ඉතිහාසයේ දෙවැන්ත මුදල් වෙන් කරපු ආණ්ඩුවක් මේ අයවැය ගැන කෑ ගහලා පම්පෝරි දනන එන්න එපා. අර ලංස මහත්තල රෙදි ගැලෙව්වා වගේ අනිත් කට්ටියටත් රෙදි ගලව ගන්න වර වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැ. ඉස්සකරු සභාපතිතුමනි මංගල සමරවීරගරු අමාත්‍යවරයා මේ රට ඉදිරි දිශානතිය වෙනස් කළලා අර වහල් යුගයකින් ඔබ්බට ගෙනියන්න පුළුවන් විදියට රට සූදානම් කරලා තියෙන වෙලාවේ ඒකට හයිය ශක්තිය දෙන්න මම ඉදරෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරුත් පෙළගැහිලා ඉන්නවා. සැබෑ තත්ත්වය
තේරුම් අරගෙන
දේශමාමක තීන්දුවක් ගන්න එතුමන්ල එකතු වීම පිළිබඳ සතුරු වෙන ගමන් රෙදි ගලවගෙන ආපත් දෙපැත්ත තුන් පැත්ත බලමු මන්ත්‍රීවරු ඇමතිවරුන්ට අනාගතයේ ජනතාව දෙන්න උන උත්තර දෙයි කියලා මතක් කරනවා.
ස්තුතියි ගරු චමින්ද විජේසරි මන්තුමා.
විශ්වදීවන්ත වෙනවා කාලයේ වේලාව ලබා දීම පිළිබඳව අපි අද දකිනවා විපක්ෂයේ කණ්ඩායම උදේවරුේ ඉඳන් ඊයේ දිනේ ඉඳන් මේ අයවැය පරාජය වෙන කිරීම ගැනීම වෙනුවෙන් විශාල කුමන්ත්‍රණකාරී සාකච්ඡා. හැබැයි අපි මුලින්ම කියන්නට ඕනේ ඔය සාකච්ඡා තුළ තමයි එතුමාලාට හිමි වුණේ විපක්ෂ නායක ධූරය. හැබැයි විපක්ෂ නායක ධූරය ගන්න නෙමෙයි මොවුන් උත්සාහ දැරි ඔබතුමාලා දන්නවා ඔක්තෝබර් 26 වෙනිදා මෙතුමාලා එක රැයෙන් අග්‍රාමාත්‍ය ධූරය අරගෙන අමාත්‍ය ධූරය ටික අරගෙන මේ රටේ අඳුරු යුගයක් නිර්මාණය කරන්න උත්සාහ දැරුවා. හැබැයි මේ රටේ ජනතාවගේ වාසනාවන්තකමට එක්සත් ජාතික පක්ෂයේ අපේ හයිය සහයකේ එක ඒක වොන්ඩ කරන්න බැරි වුණා. ඒ නිසා අද ඒගොල්ලන් හීනමාන්‍ය දකිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක එකතුලා මේ අය පරාජය කරන්න උත්සාහ දරනවා. හැබැයි අපි කියනවා 119ක් අපි අරගෙන පෙන්නලා ඉවරයි. ඒ කට්ටිය ආවත් නැවත් මේක දිනා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරලා තියෙනවා. අපිට ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ මුලසනේ මන්ත්‍රීතුමනි. මේ උදවිය අවුරුදු 10ක් 20ක් ආණ්ඩුකරණයේ ඉඳලා මුදල් අමාත්‍යාංශය දරලා මේ රටේ ජනතාවගේ ණයබර වැඩි කරලා මේ රටේ ඉපදෙන්න දරුවා ණයබරට පත් කරලා අද ඇඟිල්ල දික් කරලා දෙන්න යන වැඩපිළිවෙල නිසා අපි කියන කරු අග්‍රාමාත්‍යතුමා නොබිව මේ රට බාරගත්තේ අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වගේ පැනලා ගියේ නැහැ. එතුමන තව අවුරුදු දෙකක් ඉන්න තිබුණා. එතුමන තව අවුරුදු දෙකක් තියෙද්දි තමයි ස්පීතිසාරය කරු මන්ත්‍රීතුමනේ එතුමා ජනාධිපති වුණේට ආවේ. ඇයි එහෙම ආවේ? එහෙම ඉන්න සිද්ධ වුණේ තමුන්නාසලා යන්න එපායි කිව්වා. ඇයි එපායි කිව්වේ? තමුන්නාසලත් එදා දැක්කා පස්සේ නේද මහින්ද රාජපක්ෂලා ඉදිරි ඉදිරිදී කරා වරායක් හැදුවා. ඒ වගේම ගුවන්තොටු පොළවල් හදවුවා, ක්‍රීඩා පිටි හදවුවා. හැබැයි තමුන්නාසලා එද සාක්ෂිවල අපි දන්නවා එපයි කිව්වයි කියලා. හැබැයි ඇහුවේ නැහැ. අයියලා මල්ලලා තාත්තලා මාවලා බාප්පලා සියලා ඔක්කොම එකතුලා මොකද කරේ? මේ රට ගැන හිතන්න උදුවන් නැහැ. ඊළඟ පරම්පරාව ඔවුන්ගේ දේශපාලනය කරා යන්න කටයුතු කරා. අපි විපක්ෂයට කියනවා ඒ යුගයේ ඇති කරන්න ආයි හදන්න දෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය අපි ඉන්නකම් තමුන්නාසලා එද සාක්ෂිත කතා කරන්න බබුර තියන්න වාසුදේව නානක්කාර කරු ජේෂ්ඨ මන්ත්‍රීතුමනි අපි දන්නවා තමුන්නාසලා මේ රටට ආදරේ. හැබැයි ඒ ප්‍රතිපක්තිත් එක්ක තමුන්නාසලා කැලින් හිතගෙන ඔය පක්ෂින්දලා කතා කරන්නේ නැහැ ඔබතුමාලා. අදෝම කතා කරාට ඔබතුමාලා එදා ආණ්ඩු කරන්නේ ඉද්දී අපි දන්නවා පැහැදිලිවම අපිත් පුංචි නායකයෙක් හැටියට ගමෙන් බැහැලා එළියට ගිහිල්ලා අපි කොන්ද කෙලින් තියාගෙන මේ රටේ අනාගතය ගැන හිතුවා අපිට අදත් හිතන්න පුළුවන් අපි මේ පක්ෂය තුලත් ඒක ක්‍රියාත්මක කරනවා ඒ නිසා අපි සතුටු වෙනවා මේ මුදල් ලැබෙත්තුමා මුදල් අමාත්‍යංශය බාර ගන්න උතුමා මොකද කිව්වේ මට හම්බ වෙන්නේ ලොකු සපතුසක් ඒයි එතුමාට තියෙන වෙනත් උපාධියක් හැබැයි ඒ උපාධිය තිබුණත් එතුමාට මුදල් අමාත්‍යංශය වරු ගණනාවකට වඩා මෙහෙවන්න පුළුවන් ශක්තිමත් දොරපිල්ල හදලා තියලා එතුමා මලනතුමා රොන් ගන්නවා ඒ නිසා මලනතුමා රොන් ගන්නවා හැබැයි රොන් ගන්නකොට ඒ රොන් ගන්නකොට ඒක බලාගෙන ඉන්න බැරි නිල මැස්සෝ ටිකක් ඈ ගන්න මුනුස්සනේ මන්ත්‍රීතුමනේ අපි ඒගොල්ලන්ට යටත් වෙන්නේ නැහැ ඒගොල්ලන් ඕනි දේවල් කියපුවද මේ රටේ ජනතාව දන්නවා ඒ ආණ්ඩු කරන්නේ තුල එතුමාලා මොනවද කරේ කියලා ඒ ආණ්ඩු කරන්නේ තුල මේ රටේ ජනතාවට මොනවද නිර්මාණය කරේ ඒ නිසා ඔක්තෝබර් 20 වෙනිදා විප්ලවය අපි ජයගත්තා වගේම ඊළඟ මැතිවරණ අපි ජයගන්න මේ රටේ රට සංවර්ධන යුගය නිර්මාණය කරන්න අපි කටයුතු කරනවා ඒ නිසා බය වෙන්න එපා අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් ආර්ථික විශේෂඥයා තමයි රනිල් වික්‍රමසිංහ කියන නායකතුමායි ජාති අන්තරෙත් එක්ක තියෙන බැඳියාවත් එක්ක අද රටේ තියෙන සිළු දේවල් අද අපි බලන්න පෞගිය කාලේ අපි මොනවද කරේ කියලා අහනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එකම ජමැතිවරණ ජයග්‍රහණයේ සදා තිබුණු කාර්යය මොකද්ද විදුලි පුටුව ඒක අද අයින් වෙලා නැද්ද ඒක අයින් කරේ කවුද ඒක අයින් කරන්න කටයුතු කරන්න මූලිකත්වය දුන්නේ කවුද කියන කාරණේ අද විපක්ෂයට අමතකයි අද තමුන්නාන්සට ඒක පදයක් හැටියට කියලා ගමේ කියන්න බැරි දෙන්න අපි පත් කළා දින අපි එතුමා බාරගත් බේරගත්තා විතරක් නෙමෙයි කරු මුනුස්සනේ මන්ත්‍රීතුමනි අපිට සෑහෙන ව්‍යසනයන් ගොඩකට ආවා අපිට නියකේ ආවා අපිට ගංවතුර ආවා අපිට ශාලාව බෝම්බ බිබිරීම ආවා ඒ විතරක් නෙමෙයි අපිට මහා දෙවන්ත අරුත රාශියකට මුණ දෙන්න සිද්ධ වුණා ඒ සීළු දේවල් අපි ජයගත්තා ඒ සීළු දේවල් ජයගත්තා මේ මෑත කාපු සේනා දළුවාගේ වැඩපිළිවෙල තුල මේකලන් ආණ්ඩු කරන ගන්න හිටියා අපි ඒකත් ජයගත්තා ඉන් සමම අවසානයේ කියන මට ලැබිච්ච පුංචි වෙලාව තුල පුංචි කාලය තුල මේ සීළු දේවල් ජයගත්තා නම් මේ සීළු දේවල් ලිම කරා නම් මේ රටේ සංවර්ධනය දිනුව කරන්න පුළුවන්
හයිය ශක්තිය
එක්සත් ජාතික පක්ෂයේ පරමුණේ
සන්තෝෂ වෙනවා විශේෂයෙන්ම බදු පිළිබඳව තමයි ගරු මුදලැමතුමාගේ අවධානය යොමු කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා උතුමා දන්නවා මේ රජය ආරම්භ කරනකොට ඍජු බදු 121 දක්වා අරගෙන ගිහිල්ලා වක්‍ර බදු අඩු කරමින් සිටිය යුගයක තමයි 2015 ආණ්ඩුව වෙනස් වෙන්නේ. නමුත් දැන් මේ ඍජු බදු ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා වක්‍ර බදු වැඩි වෙලා තියෙනවා. මේෙන් වෙන්නේ සමස්ත ජනතාවගේ බදු ප්‍රතිශතය වැඩිවීමක්. මොකද ඍජු බදු වැඩි කරන්න බෑ කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් ක්‍රමවත් වැඩසටහනකට බදු ප්‍රතිපත්තියක් එක රාජ්‍යයක් නැත්නම් ආණ්ඩුවක් කරන්නේ නැහැ කියන එක. ඉතින් අපි කනගාටු වෙනවා අපොහොසත් වෙලා තියෙනවා බදු ප්‍රතිපත්තියක් සහ බදු වැඩසටහන බදු පිළිවෙලක් අනුව ක්‍රමවත් ඉදිමත් බදු ප්‍රතිපත්තියක් එක මේ ආණ්ඩුවට අවුරුදු 4ක් පුරා යන්න බැරි වෙච්ච. ඒතොර ආයෝජකයන්ට විශ්වාසයක් දිනා ගන්නත් බෑ සරස්මක් නැහැ. ඉතින් අපි මේකේ අනිත් දේ තමයි මේ දිගටම පොරොන්දු වුණා මේ පාර්ලිමේන්තුවේ බජට් ඔෆිසයක් නැත්නම් අයවැය සඳහා වෙනම කාර්යාලයක් ඉදිරිපත් කරන්න. ඒතර මන්ත්‍රීවරුන් දන්නවා ගිය වසර 3-4ක අයවැයට වෙන් කරන ලද මුදල් සංසන්දනාත්මකව විද්‍යාත්මක වදනමක් මත කොහොමද කරේ කියලා බලන්න. ඒ වගේ ඒ කරුණ වලට ස්වාධීනත්වයක් තියෙනවා. මම අහන් හිටියා කබීර් හසී මැතිතුමා කතා කරනකොට ඒ කරන දත්තයන් පිළිබඳව ඉදිරිපත් කරන කරුණවල සංසන්දනාත්මකතාවයක් නැහැ. විශේෂයෙන්ම පෞද්ගලික අංශේ නැත්තම් කෝපරේට් ටැක්ස් කියලා කිව්වම අපේ ලෝකයේ දියුණු වෙන්න නම් සංවර්ධන හැම රටකම ක්‍රමක්‍රමයෙන් ඒ කෝපරේට් ටැක්ස් එක අඩු කරනවා. ඒක 28 දක්වා අඩු කරලා තිබුණා. ඒ අඩු කිරීම ඒ පෞද්ගලික අංශයෙන් දෙන සහයෝගයක් නෙමෙයි. නමුත් යම්කිසි උස ස්ථලයේ ඉහළ මට්ටමේ බදු වෙන තනි පුද්ගලයාගේ බදු වැඩි කිරීමක් ලෝකෙ සිද්ධ වෙනවා. එතකොට ඒ බදු වැඩි කරන්න ඕනේ මිලියන ගානකට වඩා බදු වෙන අයගේ බදු වැඩි කරන්න ඕනේ පෞද්ගලික බදු. මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ රජයේ සේවකයන්ගේ නෙමෙයි. එතකොට ඒ බදු ප්‍රමාණය 40 50 60 වුණත් කමක් නැහැ යම්කිසි කෝටි යම්කිසි ප්‍රමාණයක් ත්‍රෙෂෝල්ඩ් එකකින් උඩ. ඒතොර ඒ සල්ලි ආයෝජන කරන ආයතන වලට කොටස් වලඳ පොලේ හෝ තව වෘත්තිමය වෙනමම ඔන්ටර්ප්‍රිනර්ෂිප් එක එහෙම නැත්නම් ඒ ආයතන අලුතෙන් බිහි වෙනවා. එතකොට ආරක්ෂාවල් ඇති වෙනවා. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තියේදී අපි හිතනවා මේ වක්‍ර බදු වැඩි කිරීමත් ඍජු බදු අඩු කිරීමත් විශේෂයෙන්ම ආයතනවල බදු බැලුවොත් ආයතන බඩු බදු අඩු කිරිය යුතුම වෙනවා. ඒ වගේම පුද්ගලික බදු යම්කිසි තැනකින් එහාට ගියාන් පස්සේ වැඩි කළ යුතුයි. එතකොට පෞද්ගලිකව තමන් ගන්න ආදායමෙන් බදු වැඩි නම් එයාව පෙළඹීමක් වෙනවා තමන්ගේ මුදල් ආයතන වලට කර්මාන්ත ශාලා වලට ආයෝජනය කරන්න. ඒ නිසා මේ පරතරය ගැන විශ්වාසයක් ආයෝජකයන්ගේ නැහැ. ඒක මුදල් ඇමතුමාගේ අවධානය යොමු කරනවා නැවතත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. ඔබතුමා ගිය පාර බිලියන 78ක් වෙන් කරා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. ඒ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේ මූලික සිද්ධාන්තය වෙන සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්. අපේ රට දියුණු කරන්න නම් කර්මාන්ත ශාලාවල ප්‍රධාන නිෂ්පාදන ධාරිතාවට සපයන නැත්තම් සප්ලයි චේන් එකට සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න ඕන. ඒකේ බිලියන 78න් බිලියන 41ක් ඒ කියන්නේ පුද්ගලින් 47000කට ප්‍රමාණයකට දීලා තිනවා නිවාස ණය. ඒ නිවාස ණය අරන් තිනවා තමුන්වාසගේ අදහසුනේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම. නමුත් 27961කට දීලා තිනවා නිවාස ණය. ඒ නිවාස ණය මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේකට අවශ්‍ය කරුණක් නෙවෙයි. ඒ කල යුතුයි. නමුත් මේ අපි බලාපොරොත්තු වෙන්නේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන දියුණුවක් වුණොත් තමයි ඒ කර්මාන්ත ශාලාවල ගමක තියෙන කර්මාන්ත ශාලා වැනි දේවල් සාර්ථක වෙන්නේ. අපිට මතකයි ගාමන් ෆැක්ටරි 200 ඒ කියන්නේ ඇඟලුම් කර්මාන්ත 200 වැඩපිළිවෙල ප්‍රේමදාස මහත්මයා ආරම්භ කරා. ගම් 200කට කර්මාන්ත ශාලා කොළඹ තියෙන පහසුකම් ලබා දීලා. ඒ ඉතා හොඳයි. නමුත් ඒවා සංසන්දනය කරනකොට ගිය අවුරුදු කිහිපයේ එවැනි නිෂ්පාදන ධාරිතාව ගමට ගෙනියන වැඩපිළිවෙල තිබ්බ කියලා හිතන්න බෑ. ඒක නිසා මේ බදු ප්‍රතිපත්තිය වගේම මේ කර්මාන්ත ඒ වගේම සුළු නිෂ්පාදන ධාරිතාවට සහයෝගයක් දක්වනවා. අයවැයක් කියන එක ගැන අපිට හිතන්න අමාරුයි. ඒ වෙන් කරන ලද මුදල් වෙන කාරණ වලට ණය වලට ගේනවා නම්. ඒතකොට නිවාස ණය වලට ගියා කියන්නේ අපේ සුළු ව්‍යාපාරිකයින් ඒ වගේම මධ්‍යම ප්‍රමාණය ව්‍යාපාරිකයෙක්ට අද මිලියන 50ක් මිලියන 25ක් අතර කියන්නේ ඒ අයව එවැනි අය 1000ක් 2000ක් හැදෙන්න ඕනේ. ඒ ඇත්තන්ට මුදල් ලැබුණ නැත්නම් කර්මාන්තයකට නිෂ්පාදාර්ථාවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ එහෙම නැත්නම් නවීකරණය නූතනයට ගැලපෙන ඒ පරිගණක පද්ධති ගන්න බැරි වුණොත් අපේ නිෂ්පාදාර්ථාවෙන් එළියට එන අවසාන නිමවුම හොඳ තත්ත්වයක නැති වෙනවා. ඒතකොට අපිට තරංකාර්ථයක් නැහැ. තරංකාර්ථය නේද අපිට පිටරටින් ආනයනය කරන්න වෙනවා. ඒතකොට ආනයනය කරන එක සංසන්දනය කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ නිසා ප්‍රශ්න මොනවා වුණත් අපේ මහා මාර්ග හැදෙන්න ඕනේ විශේෂ අපේ පාර පද්ධතිය හැදෙන්න නමුත් ප්‍රමුඛත්වයේ දියුත්තේ ආදායම් සුරක්ෂිත කරන එහෙම නැත්නම් රටට ආදායම් ගේන වගේම නිෂ්පාදනය වැඩි දියුණු කරන්න. දළදේශීය නිෂ්පාදනය වැඩි දියුණු නොකර කවදාකවත් අපේ ආර්ථිකයේ මේ වෙනස පරතරය අපිට හදා ගන්න බෑ. ඒ නිසා මේ අයවැයේ අපොහොසත් වෙලා තියෙනවා. එවැනි කරුණු සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය කරුණු සඳහා අවධානය යොමු කරන්න. ඉතින් ඒ වගේම මේ අවස්ථාවේදී කියන්න ඕනේ දැන් අධ්‍යාපනය ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතියේ විශේෂයෙන්ම පරීක්ෂණ තාක්ෂණ සඳහා සහයෝගය ලබා දීම සඳහා මුදල්
මන්ත්‍රණාත විනාඩියක් තියෙනවා
විනාඩිය
ඔව් අයියෝ
මම ඔබතුමාට යෝජනා කරා අපේ ක්‍රීඩා ඇමතුමාගේ වේලාවේදී යම් කිසි ප්‍රමාණයකට වඩා ආදායම් තියෙන ආයතන තියෙනවා විශේෂයෙන්ම ක්‍රිකට් ආයතනයේ අපිට මිලියන බිලියන 5ක විතර ආදායම් සාමාන්‍යයෙන් තියෙනවා මිලියන 50කට වඩා ආදායම් තියෙන ඕනෑම ක්‍රීඩා සංගමයකට 1%ක් වගේ මුදලක් සෙසු අනිත් ක්‍රීඩා අරමුදුලට වෙන් කරන්න හැකි. මොකද අපි දන්නවා හොකී ෆුට්බෝල් රග වගේ පොඩි ගොඩක් අයට මුදල් අවශ්‍යයි. ඉතින් ඒ සහයෝගය සඳහා අපි යෝජනා කරා එවැනි 1%ක් වගේ දෙයක් වෙන් කරන්න කියලා. ඉතින් මම මේ අවස්ථිතර නැති වෙලාවක මගේ නම සඳහන් කරලා තිබුණා මම පක්ෂයක් නැති ආශ්‍රමයක් නැති දේශපාලනයක් නියෝජනය කරන්නේ නැති අහිකුණ්ඩක දේශපාලනය කරන අයට උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ඇත්තන්ට ඒ යුගයෙන් යුගයට කාලෙන් කාල කාගේ හරි පස්සෙන් ගිහිල්ලා දේශපාලන කතාවක් කරලා හිට ගන්නවා. ඉතින් තමන්ට දේශපාලන
පක්ෂයක් නායක
ප්‍රතිපත්තියක් නැහැ. ඒ වගේ අයට කතා කරලා අපේ කාලය වෙනස් කරන්න කැමති වෙන්නේ. ඒ වගේම
මේ පාර්ලිමේන්තුවේ පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ පෞද්ගලික යම් යම් අයගේ දේවල් දිර්දා ගන්න අපි හිතනවා
ධර්මන්තමා අවසන් කරන්න
මේ මේ අයවැයේදී ශ්‍රේණි දහස් පක්ෂයට අපි කනගාටු වෙනවා ජනතාව දියුණු කරන ජනතාවට ශක්තිමත් කරන්න පුළුවන් අත්‍යවශ්‍ය තැන්වලට තමුන්වහන්සේලාගේ මුදල් ප්‍රවණතාවයේදී මදි ඒ වගේම ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය මෙම අයවැයේ අඩංගු නිසා අපට පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා කොහොමද අපි පක්ෂයක් හැටියට අපේ මේකෙදී ඡන්දය විරුද්ධව ප්‍රකාශ කරන්න කියලා. ඒ නිසා අපි පක්ෂයක් හැටියට අවසාන තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙමින් මේ අයවැයේදී යම් යම් කරුණු වලට සහයෝගය දෙන ගැන අපි ප්‍රකාශ කරන අතර ඔබ තමුන්වහන්සේලා සමස්ත ජනතාවගේ ඒ ජීවන තත්ත්වය නගා සිටීම සඳහා මූලික සිද්ධාන්තයන් සඳහා ආයෝජනය කර නැහැ කියන එක ප්‍රකාශ කරමින් පමණියනේ.